අමාත්‍යංශ නිවේදන ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය ජනමාධ්‍ය අමාත්‍ය ගරු බන්දුළු ගුණවර්ධනතුමා.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ගමනාගමන බණ්ඩලේ සේවකයන්ට සිදුවන ශාරීරික පීඩා සහ අමානුෂික පහරදීම් පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමා ඇතුළු ගරු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මේ ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන බණ්ඩලේ ගොඩබිම් ප්‍රවාහනයේ මගී ප්‍රවාහන සේවා සපයන ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය ප්‍රවාහන සේවය වන අතර මේ වන විට සමස්ත දිවයින ආවරණය වන පරිදි ඩිපෝ 107ක් මගින් දිනකට බස් රථ 4,700ක් පමණ ධාවනයට යොදවනු ලබනවා. 75 වැනි නිදහස් දිනයට සමරුවට සමගාමීව පෙබරවාරි මාසයේදී තවත් බස් රථ 1,000ක් මේ බලෑනියට එකතු කරන්න අපි සැලසුම් කොට තිබෙනවා. රියදුරන් සහ කොන්දොස්තරවරුන් හිඟයක් තිබුණද COVID-19 වසංගත තත්ත්වය හා ඉන්පසුව ඇති වූ ආර්ථික අර්බුදයන් ඉන්ධන හිඟයන් හේතුවෙන් පොදු මගී ප්‍රවාහන සේවාව සඳහා මගී ජනතාවගේ ඉල්ලුම සපුරාලීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දිවා රාත්‍රී බස් රථ සේවාවන් යොදවන ලද අතර ඉතා වෙහෙසකාරී රාජකාරිමය වගකීමක් ඉටු කරනු ලබනවා. තවද දුම්රිය සේවාවන් අඩාල වීම ඇති වූ අවස්ථාවලදී ඒ අඩුව පිරමැසීම සඳහාද ලංකා ගමනාගමන මණ්ඩලයේ සුවිශේෂ මෙහෙවරක් ඉටු කරනවා. සිසු සැරිය මගින් මේ දරුවන්ට බස් රථ 1,617ක් සිසු සැරිය වෙනුවෙන් යොදවලා තිබෙනවා. මේ සිසු සැරිය හා නිසි සැරිය බස් රථ සේවා පවත්වාගෙන යාම වෙනුවෙන් මහජනයාගේ බදු මුදලින් ලංකා ආණ්ඩුව 2023 වර්ෂයට වෙන් කරලා තියෙනවා මුදල මිලියන 2000ක්. ඒ සේවාවන් උපරිම ලෙස පවත්වාගෙන යනවා. ලාභ අපේක්ෂාවෙන් පමණක් මගින් ප්‍රවාහනය කරන සේවා පවත්වාගෙන යන සමහර පුද්ගලික බස් රථ සේවකයන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් සමග නිතර ගැටුම් ඇති කරගන්න අතර මේ තත්ත්වය ක්‍රමිකව වර්ධනය වන බවත් 2023 වර්ෂයේ අගභාගයේදී සහ 2023 මුල් සති දෙක තුළ නිරීක්ෂණය වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මගින් මා වෙත ලබා දී ඇති තොරතුරු අනුව මාරාන්තික පහරදීම් තුවාල සිදු කිරීම පිළිබඳ තොරතුරු වාර්තාවක් මා විසින් සභාගත කරනවා. ඒ අනුව සිද්ධීන් 62ක් පිළිබඳ සිදු වූ ස්ථාන ඒවට ගොදුරු වූ සේවක කාරකාදීන් පිළිබඳ විස්තර ඇතුළත් වෙනවා. 1. රූණු බල ප්‍රදේශයේ පාරදීන් සංඛ්‍යාව 7යි. කළුතර බර ප්‍රදේශයේ පාරදීන් සංඛ්‍යාව 7යි. කොළඹ බල ප්‍රදේශයේ පාරදීන් සංඛ්‍යාව 12යි. සබරගමුව බල ප්‍රදේශයේ පාරදීන් සංඛ්‍යාව 8යි. මහනුවර බල ප්‍රදේශයේ පාරදීන් සංඛ්‍යාව 6යි. වයඹ බල ප්‍රදේශයේ පාරදීන් 3යි. ගම්පා බල ප්‍රදේශයේ පාරදීන් 13යි. රජරට බල ප්‍රදේශයේ පාරදීන් 5යි. මුළු පාරදීන් සංඛ්‍යාව 62යි. මෙම පාරදීන් වලට ලක්වන රියදුරු හා කොන්දොස්තර මහතුන්ගේ අතපය කඩා දැමීම නිසා ආබාධ තත්ත්වයට පත්වීම, මූණට පාරදීම නිසා දැස් නොපෙනී යාම යන අමානුෂික ක්‍රියා පිළිබඳ වාර්තා වී ඇති අතර 2015 ජුනි මාස 5 වැනි දින පුද්ගලික බස් රථ සේවකයන් විසින් ගාල්ල ප්‍රදේශයේදී කතරගම ඩිපෝවේ එච්.එච්. ප්‍රියදර්ශන කොන්දොස්තර මහතාට කරන ලද පාරදීමෙන් මියගොස් ඇත. ඉන්පසු ආබාධිත තත්ත්වයට පත් වූ රියදුරු කොන්දොස්තර මහතුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වන බවයි ඉදිරිපත් වෙන දත්ත අනුව වැඩිවීමෙන් පවතින බව නිරීක්ෂණය වෙනවා. එය මා විසින් සභාගත කරන ලද වාර්තාව නිරීක්ෂණය කිරීමෙන් මොනවට පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා. සමහර අවස්ථාවලදී ශ්‍රී ලංකා පොලිසිය මගින් නිසි වේලාවට රාජකාරී ඉටු නොකිරීම පිළිබඳ ශ්‍රී ලංකා වෘත්තීය සමිති බලවත් කනස්සල්ල පටකොළ තිබෙනවා. ඔවුන් රාජකාරී ඉටු කර ගැනීම සඳහා බොහෝ අවස්ථාවලදී වර්ජනවලට ගිහිල්ලා බස් සේවා පොදු ජනතාවට නොසපයා සිටීමෙන් තමයි පොලිසියේ අවධානය ලබා ගන්නේ. මේ නිසා ප්‍රධාන විෂය භාර අමාත්‍යවරයා ලෙස මා වෙත පැවරී ඇති වගකීම අනුව යම් ගැටුමකට සම්බන්ධ වන පුද්ගලිකාංශයෝ ලංගම සේවකයන් පිළිබඳ නිසි පරීක්ෂණයේ සිදු කළ යුතු බව අවධාරණය කරන අතර බොහෝ විට අගතියට පත් වී ඇත්තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් බවද පෙන්වා දෙනු කැමැත්තෙමි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතිය සතුය. මේ තිබෙන වත්කම් පොදු දේපළ යටතට ගැනෙන වත්කම්. ඒ නිසා පොදු දේපළ පරිහරණය කරන තැනැත්තන්ට සිද්ධ වෙන හිරිහැර කරදර පිළිබඳ පොදු දේපළ පනත යටතේ කටයුතු කරන ලෙස මම පොලිසියෙන් ඉල්ලා සිටිනවා. පොලිස්පතිතුමා ඇතුළු අදාළ බලධාරීන්ගෙන් මෙවැනි තත්ත්වයන් නිසා පුද්ගලික බස් රථයක සේවකයන් විසින් හෝ සංවිධානාත්මකව පාරදීන් සිදු කරන ලද කණ්ඩායම් විසින් කරනු ලබන අමානුෂික හිරිහැර පිළිබඳව ඍජු පරීක්ෂණ කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින අතර එවන්නන්ගේ තරාතිරම හෝ බස් රථහිමියන්ගේ වතගොත නොසලකා නිසි ලෙස රාජකාරී ඉටු කරනු ඇතැයි මේ ගරු සභාව වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා. තවද නිසි ලෙස හඳුනා ගන්නා සේවකයන් වැරදිකරුවන් බවට පත් වූ විට මෙවැනි බස් රථවල මාර්ග ධාවන බලපත්‍රය වසර දෙකක් සඳහා අත්තිත වීමට සිදුවන බව මම මේ ගරු සභාවට දැනුම් දෙනවා. ජාතික ගමනාගමන කොමිසම් සභා පනතේ විධිවිධානවලට අනුව බියෙන් හා සැකයෙන් තොරව පොදු දේපළ පාවිච්චි කරන්නට ඉඩ ලබා දීම යුතු නිසා වසර දෙකකට පුද්ගලික මෙමෙනි දෙයක් ඔප්පු වුණොත් ඒ බලපත්‍රය අහෝසි කිරීම සඳහා කටයුතු කරන්නට සිද්ධ වෙන බව මම මේ ගරු සභාවට දැනුම් දෙනවා. ඊට හේතුව බස්සර තේමියන් දෛනික ගාස්තු ක්‍රමයක් ලෙස පුද්ගලික රියදුරන් හා කොන්දොස්තරවරුන් හතට බස්සරත ලබා දීලා තියෙනවා. බස් හිමියන් වැඩි ලාභ උපයා ගැනීම අපේක්ෂාවෙන් සිදු කරනු ලබන තරංකාරී ධාවන ක්‍රියාවලිය මේ තත්ත්වයට ප්‍රධාන හේතුව බව වාර්තා කරලා තිබෙනවා. මෙරට තුල නිදහස් නිවාල් සමාජයක් ස්ථාපිත කිරීමේදී තිරසාරසා කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් මෙරට පුරවැසියන්ට ලබා දෙන රාජ්‍ය පෞද්ගලික අංශයේ සියලු අංශවලට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය නායකත්වය ලබා දීම මගේ වගකීමක් වන අතර මේ තත්ත්වය මේ ගරු සභාවට පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ගරු නියෝජ්‍ය කතානායකතුමාට මගේ ස්තුතිය පුද
කරනවා. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ ගරු සභානායකතුමා යෝජනාව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩකටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතුවල අංක දෙක දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විධිදාන වල නිදහස් විය යුතුය.
සභාව එකඟද?
ආයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
අද දින න්‍යායපත්‍රයේ විෂයන්ක
එක සහ දෙක ඉදිරිපත් කර.
ගරු අධිකරණ මාත්‍යතුමා.
ඔබතුමාගේ නම ඉස්සෙල්ල දාලා
තිබෙනවා. අනුර කුමාර දිසානායකතුමා.
ගරු සභානායකතුමා ඉදිරිපත් කර අද දිනේ ගන්න විෂයන්. හැබැයි මේ විෂයන් ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේදී ඇති වූ සාකච්ඡාවේදී අපේ විරෝධතාවයක් තිබුණා. අද මේක නොගත යුතු කියන විරෝධතාවය. ඒ නිසා මේක අර පාර්ලිමේන්තු වැඩසටහන් පිළිබඳ කාරක සභාවේ පූර්ණ අනුමැතියෙන් ඉදිරිපත් කරන යෝජනාවක් නෙවෙයි. ආණ්ඩු පක්ෂය තමන්ට රජයේ වැඩ කටයුතු ප්‍රමුඛතාව වෙලා කටයුතු කළ යුතුයි කියන එක යටතේ ඉදිරිපත් කරන යෝජනාවක් කියන එක සටහන් කරන්න ගරුකත් නියෝජක තනතුරුනි. විපක්ෂයේ එකගතාවකින් තොරව තමයි මේ පනත පාර්ලිමේන්තු රද ඉදිරිපත්
වෙන්නේ. ගරු අධිකරණ මාත්‍යතුමා. ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
අධිකරණ උපදේශක කාරක සභාව රැස්වෙච්ච අවස්ථාවේදී ගරු ඇමතිතුමා පැහැදිලි පොරොන්දුවක් දුන්නා. මේ මාසෙකට කල් දාන්න බ ඊයේ පාර්ලිමේන්තුවට එතුමා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අධිකරණ උපදේශක සභාවේ වාර්තාව ඒකේ සඳහන් වෙනවා මේ පනත මාසෙකට කල් දාන බව. ඉතින් එතුමා එක වෙනස් කරලා නැහැ. ඒ වගේ මේ විරස් කිරීමට හේතුවක් දක්වලත් නැහැ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඇමතිවරයෙක්ගේ වචනයට වටිනාකමක් තියෙන්න ඕන. දේශ විසාර වැලියු සෙන්ස් ඔෆ් ඕනර්. ඇමතිවරයා කිව්වහම පාර්ලිමේන්තු වාර්තා කෙරුවහම මේක බාසකට කල් දානවා කියලා අවෝදා වෙන කතාවක් ඇවිල්ලා කියනවනම් ඒකට එතුමා හේතුවක් මන්න ඕන. හේතුවක් වන්න ඕන. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. එහෙම තමයි රාජ්‍ය ත්‍රාන්තිකයෝ කටයුතු කරන්නේ. ඉතින් මම ඇමතිතුමාගේ ගහනවා එතුමා උපදේශක සභාවේ ගත්ත තීරණය ව්‍යාස් කිරීමට අපිට හේතුවක් දෙන්න ඕන. මොකද පාර්ලිමේන්තුව වාර්තා කරලා තියෙනවා.
හොඳයි.
උපදේශක කාර්ක සභාව ඊයේ ඉදිරිපත් කරපු වාර්තාවේ පැහැදිලි ලෙස හදන්නේ.
හරි බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හේතු දක්වලාම පනත ඉදිරිපත් කරනවා. ගරු අනුර කුමාර මැතිතුමාත් අරු ඉරියල්ල මැතිතුමාත් කියපු එක ඇත්ත. මේ පිළිබඳව අමාත්‍යංශ උපදේශක කාර්ක සභාවේදී සාකච්ඡාවක් තිබුණා. ඒකෙදි විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමල්ලාගේ ලොකු සැකයක් තිබුණා. මේ කෙටුම්පත ඉදිරිපත් කරලා සම්මත කර ගැනීම හරහා ආණ්ඩුවේ වුමනාව මේ පනත පාවිච්චි කරලා මැතිවරණය කල් දමන්නයි කියලා. ඉතින් ඒ සම්බන්ධව එම සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තවත් කොමසාරිස්වරුන් දෙදෙනෙක් සහභාගී වුණා. එතකොට ඒ දෙදෙනා පැහැදිලි ලෙස ඒ ප්‍රශ්නේ ඒ දෙදෙනාටත් අපි යොමු කරා. මොකද මේ පනත සම්මත කරාට පස්සේ ඒ පිළිබඳව බලය පැවරෙන්නේ අපිට නෙවෙයි, ඒ පිළිබඳව බලය පැවරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තවදුරටත් තහවුරු කරලා උන්ගේ බලය ආරක්ෂා කරලා තියෙනවා. ඒ අනුව මේ පනත සම්මත කිරීමෙන් පස්සෙත් ඒ බලතල යන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. එතකොට ඒ උදවියගේ දුන්න උත්තරය අනුව පසුවත් අපි කරපු විමසීම් අනුව මේ පනත සම්මත වුණාට පස්සේ මේ නීතියක් බවට පත් වෙන්නේ ගරු කථානායකතුමා අසංකරාට පසුවයි. මේ නීතිය සම්මත කරලා අවසන් වුණාම මේ පනත යටතේ කටයුතු කිරීම සඳහා රෙගුලාසි හැදීමේ බලය කොමිෂන් සභාවට දීලා තියෙනවා. ඒ කොමිෂන් සභාවේ අදහස වුණේ ඒ රෙගුලාසි හදන්න ඒගොල්ලන්ට මාසයක් දෙකක් වගේ කාලයක් යන්න පුළුවන් කියලා. එතකොට මේ කොහොමටත් මේ පනත කථානායකතුමා අස්සම් කරනකොට නාම යෝජනා පත්‍ර බාර දීමේ කාලය අවසන් වෙලයි තියෙන්නේ. මොකද ලබන සෙනසුරාදා තියෙන්නේ. සෙනසුරාදාට කලින් කථානායකතුමාට මේක අස්සම් කරන්න බෑ. මේ සංශෝධනත් එක්ක එකතු කරලා. ඉතින් ඒ පිළිබඳව ගැටලුවක් මතු වුණා. ආණ්ඩුවේ ස්ථාවරයේ විදියට තිබුණේ න්‍යාය පත්‍රය වෙනස් කරන්න උවමනාවක් නැහැ කියලා. ඒක නිසා මම ඉල්ලීමක් කරා පක්ෂනායකයේ සාකච්ඡාවක් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ සාකච්ඡාවක් පවත්වලා මේ පිළිබඳ තීන්දුවක් ගන්න කියලා. ඒක නිසා මේ පිළිබඳව ඊයේ පක්ෂනායක රැස්වීමක් පැවැත්වුවා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. රවුෆ් හකීම් මැතිතුමා පමණක් විපක්ෂයෙන් ඒකට සහභාගී වුණා. වෙන කවුරුවත් ඒකෙදී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ
ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු දයාසිරි ජයසේකර මැතිතුමාලා සම්බන්ධ වුණා. එතකොට ඒ සම්බන්ධ වුණ කණ්ඩායමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලිව කිව්වා මේක තවත් කල් දාන්න ඕන පනතක් නෙවෙයි, මේක දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවීම් පවතින එකක්, මේක ගේන්න කටයුතු කරන්න කියලා. ගරු රවුෆ් හකීම් මැතිතුමා මන්ත්‍රීතුමා විතරක් ඒකට විරෝධයක් පෑවා. ඊට පස්සේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේදී මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහ ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. එතෙන්දී ආණ්ඩුවේ ස්ථාවරයේ විදිහට පැහැදිලිව අපි කිව්වා මේ පනතද ඉදිරිපත් කරනවා කියලා. මේ පනතට යම්කිසි අඩුපාඩු තිබෙනවා නම් ඒ පිළිබඳව සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂයේ වන මන්ත්‍රීවරයෙකුට ඒ අයිතිවාසිකමක් තියෙනවා.
අපි අතර මේ කරුණු නිරාකරණය කරා. දැන් ඔබතුමා කිව්වා මැතිවරණ කොමිෂන් සභාවේ මගින් සභාපතිතුමයි අර මොහොමඩ් කියන නියෝජිත කොමසා ඒ නියෝජිත මාත්‍යා ඇවිල්ලා දෙන්න ඇවිල්ලා හිටියා. ඒතර ඔවුන්ගේ අදහස උනේ මේ නීතිය සම්මත වුණාට පස්සේ මේ නීතියට අනුරූපී වන පරිදි රෙගුලාසි හදන සැලකිය යුතු කාලයක් යනවා. එතකොට මැතිවරණ දිනවකවානු පස්සට යනවා කියන මැතිවරණ පැවැත්විය යුතු දිනවලට පස්සට යනවා රෙගුලාසි හදන්න කියලා. ඒ කියන්නේ මැතිවරණේ පවත්වන තියෙන මාර්තු 10 කියලා. හැබැයි රෙගුලාසි හදලා ඉවරනකොට මාර්තු 10 ඉක්ම වෙනවා. එතුමලා කියන පරිදි. ඒතොර තමයි ප්‍රශ්නේ පැන නගින්නේ ගරු ඇමතිතුමා. අපි පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරනවා. අපි පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරාට ඒ නීතියට අනුරූපී වන පරිදි රෙගුලාසි හදාගන්න කමිෂන් සභාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒතර කවුරු හරි පුරවැසියෙක් ගිහිල්ලා අධිකරණයෙන් ඉල්ලා හිටිනවා. දැන් සකස් කරලා තියෙන නීතියට අනුව නෙවෙයි මේ කමිෂන් සභාව මේ මැතිවරණය පවත්වන්නේ. ඒ නිසා අවශ්‍යන රෙගුලාසි සකස් කරලා මේ මැතිවරණය පවත්වන්න කියලා නියෝගයක් දෙන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටිනවා. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ප්‍රශ්නේ දිහා බලන්නේ නීතියම ඔව් පාර්ලිමේන්තුවේ සම්මත කර තීතියක් තියෙනවා. ඒ නීති රෙගුලාසි සකස් කළා නේ. ඒ නිසා අධිකරණ අපිට වෙන විවාද කරන්න පුළුවන්. නමුත් අධිකරණ සාධාරණ අයිතියක් වෙනම සාධාරණ විනිශ්චයක් වෙනවා. ඒ නිසා රෙගුලාසි ඇදීමෙන් පසුව මේ මැතිවරණය තියන්න කියලා. අන්න එතකොට තමයි මේ මැතිවරණ කල් දැමීමේ ක්‍රියාදාමය ඇතුල් වෙන්නේ. ඒ නිසා තමයි අපි දැන් ඔබතුමා කියන පරිදි මැතිවරණ කොමිසම එහෙම කිව්වා නම් ඒකේ තියෙන්නේ මේක සම්මත කරත් එතුමලා වැඩ කරන්නේ පරණ නීතියට කියලානේ. ඔබතුමා කියන විදිහට එහෙනම් අපි කරන්න ඕනකම තියෙන වඩාත් ඒක විශ්වාසවන්ත තහවුරු කිරීම සඳහා මේ පනතට අපි සංශෝධනයක් ගේමු. මේ පනත සම්මත වෙන වෙලාවේදී ප්‍රකාශයට පත්කොට තිබෙන මැතිවරණයට මෙම නීතිය බලපවත්වන්නේ නැහැ කියලා. මොකද ඔබතුමා කියන පරිදි ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ ඒක නම්. එතුමා කිව්වා කමිෂන් සභාවන ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ ඒක නම්. ඒ නිසා මම හිතනවා ඔබතුමාගෙන් එවැනි සංශෝධනයක් මේකේ හතරවෙනි වගන්තිර වගේ ගේන්න පුළුවන්. අන්නේ සංශෝධන ඔබතුමාගේ ඉන්න කැමති නම් අපි මේකට සහය දෙන්න සූදානම්.
ප්‍රවේශයෙන්
බොහොම ස්තුතියි ගරු අනුකුමාර මන්ත්‍රීතුමා. මේ වගේ සැකසංකා සමාජය තුළ මතුවලා තියෙන කාරණේ ඇත්ත. අධිකරණය විසින් දීමට නියමිත තීන්දුවක් පිළිබඳව මට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ගරු කථානායකතුමනි මේ පනතේ පැහැදිලිවම කියනවා මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා නාම යෝජනා බාර දුන්නට පස්සේ නියමිත දින ගණන ඇතුළත මැතිවරණ කොමිසම ඒ අදාළ පක්ෂවල නායකයෝ හරි ස්වාධීන ලේකම්ලා ස්වාධීන කණ්ඩායම්වල නායකයෝ සමහර මැතිවරණවල අපේක්ෂකයෝ කැඳවලා ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරලා එම මැතිවරණයට අදාළව ඒ උදවිය ඉල්ලන බල ප්‍රදේශ සැලකිල්ලට ගෙන රුපියල පිළිබඳව තිබෙන වටිනාකම තක්සේරු කරන් ඡන්ද සංඛ්‍යාව පදනම් කරගෙන තමයි ඒ අපේක්ෂකයට සහ දේශපාලන පක්ෂයට දැරිය හැකි වියදම් ප්‍රමාණය නිශ්චය කරලා ගැසට් පත්‍රයේ පළ කරන්නේ. එතකොට ගරු නියෝජ්‍ය කථානායකතුමනි දැන් එහෙම නියමයක් නාම යෝජනා දුන්නට පස්සේ එහෙම නියමයක් කරලා නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභාවේ අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල ලක්ෂ 5 කියලා අපි උපකල්පනය කරොත් ඒ ලක්ෂ 5ක මුදල නියම කරලා තියෙනවා නම් තමයි ඔහුට වගකීම පැවරෙන්නේ මැතිවරණයේ අවසන් වුණාට පස්සේ වියදම් ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. එතකොට මේ මැතිවරණයට කිසිසේත්ම මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නැහැ මේ අපේක්ෂකයින්ට අදාළව වියදම් දැරීමේ සීමාව නියම කරන්න. ඒක නිසා ඔබතුමායි මතු කරන ප්‍රශ්නය ගැටලුව මතුවෙන එකක් නැහැ. මොකද ඒගොල්ලන්ට ප්‍රතිවර්ණ කොමිසමට ඒ කටයුතු කරන්න රෙගුලාසි හදන්න ඒගොල්ලන්ම කියන විදිහට මාසයක් ගත වෙනවා නම් මේකේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි නාම යෝජනා බාර දීලා අඩුම ගානේ මාසයකටවත් පස්සේ තමයි ඔය රෙගුලාසි එන්නේ. එතකොට ඒ මැතිවරණ සීමාවන් නියම කිරීමේ මුදල් වියදම් කිරීමේ සීමාවන් නියම කිරීමේ කාලය පැනල ඉවරයි. නිසා මම විශ්වාස කරනවා ගරු මන්ත්‍රීතුමා සෑහීමකට පත් වේවි. මේක ප්‍රායෝගිකව මේක අදාළ වෙන්නේ නැහැ කියන කාරණේ ඔබතුමා කියපු කාරණේත් මම අපේ ගරු අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා ඒකටත් උත්තරයක් දෙන්නම්. ඔබතුමාගේ විකල්ප යෝජනාවට
ඒක අපි බලමු. අපිට හතරවෙනි වගන්තිට අපිට සංශෝධන ගේන්න පුළුවන් නම් වැදගත් කියලා මම හිතරේ. එතකොට සැක සංකා සියල්ල දුරු වෙනවා. අනිතික සැක සංකාවක් ඇති වෙන්නේ මේ ගරු අධිකරණ එමුතුමා සැක සංකාවක් ඇති වෙන්නේ උපදේශකාර සභාවේ එහෙම වෙලා පාර්ලිමේන්තුවේ මෙහෙම වෙනකොටනේ. මම කියන්න හදන්නේ ඔබතුමාගෙන් අර පළාත් පාලන ආයතන සඳහා ඔබතුමා මේකේ පැහැදිලිව අර මැතිවරණ කොමිසමට රෙගුලාසි සකස් කරනකොට ඒ ඡන්දෙට අනුරූපී වන පරිදි නියමයන් නිකුත් කරලා තිබෙනවා. එකක් තියෙනවා ජනාධිපති වර්ණයකදී නම් සීලු අපේක්ෂකව කැඳව. පළාත් පාලන මැතිවරණයකදී තියෙනවා පළාත් පාලන මැතිවරණයකදී දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් හා වෙනත් අපේක්ෂෙන් වෙනත් අපේක්ෂෙන් කියන එක ඔබතුමා සංශෝධනයෙන් අයින් කරලා තියෙනවා. දැන් තියෙන්නේ මැති තරඟවාදීන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්. පළාත් පාලන ආයතන 341ක් තියෙනවා. ඒක ස්වාධීන කණ්ඩායම් මම හිතන්නේ මේ සැරේ ටිකක් වැඩි වෙනුත් වෙනවා 5ක් 6ක් සභාවකට වැටෙනවා. ඒතර ස්වාධීන කණ්ඩායම් හැදෙනවා 1000ක් 2000ක් වගේ.
කෙටියෙන් කරන්නේ.
එතකොට කොහොමද අපි මෙතිවරණ කොමිස සභාව වල රෙගුලාසි හදන්නේ? පිළිගත් දේශපාලන පක්ෂ ස්වාධීන පක්ෂ ස්වාධීන කණ්ඩායම් කැඳවා එක කරන්න මේක ප්‍රායෝගික නැහැ. ඒ නිසා මම උපතන් ඉල්ලා සිටින අවම වශයෙන් පළාත් පාලන මැතිවරණ සඳහාව මා ජනාධිපති ඡන්දකෙදි කමක් නැහැ. මොකද 30 40ක් වෙයි. හැබැයි පළාත් පාලන මැතිවරණෙදි මේ ස්වාධීන කණ්ඩායම් දහස් ගණනක් වැටෙන නිසා ස්වාධීන කණ්ඩායම් කැඳවා මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා ඔබතුමා මා ඉල්ලා සිටින ස්වාධීන කණ්ඩායම් කියන කොටස ඉවත් කරනවා නම් පිළිගත් දේශපාලන පක්ෂ කැඳවා ඒ නායකයන් මොකක්ද ලේකම්වරු කැඳවා මේක තීරණය කරන්න කියලා මේක ප්‍රායෝගික වෙනවා. නැත්තම් මේක ප්‍රායෝගික වෙන්නේ නැහැ. දහස් ගන්න මගේ දැන මේ සුගතදාස ස්ටේඩියම් එකේ කැඳවන්නේ මේ සාකච්ඡාව.
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මේ පනත හුඟක් ගැඹුරින් අධ්‍යයනය කරලා අපිට මේ පිළිබඳව තියෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීම පිළිබඳව ඒකට විකල්ප දෙකක් යෝජනා කරන්න පුළුවන්. එකක් තමයි ගරු අනුරකුමාර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ක්‍රමවේදය. අනිත් එක තමයි රෙගුලාසි හදනකොට කොමිෂන් සභාවට බලය තිබෙනවා ඔය කටයුත්ත කරන්න ඒ මැතිවරණ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන්ට ඒ කටයුත්ත පවරලා ඒගොල්ලන්ගේ දෙන උපදේශනෝ කටයුතු කරන්න. ඔය දෙකෙන් මම පිළිගන්නවා ඔබතුමා කියපු එක තමයි වඩාත් ප්‍රායෝගික. හරි, අපි ඒකත් සාකච්ඡා කරමු. ඒකයි මම කිව්වේ මේක විවෘතයි. මේක මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ගේන පනතක්වත් විපක්ෂය දුර්වල කරන්න ගේන පනතක්වත් නෙවෙයි. අපේ රටේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මීට දශක දෙකහමාරකට එහා ඉඳලා මේ මෙවැනි නීතියක අවශ්‍යතාවය ගැන දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. අපේ රටේ වෙස්මිනිස්ටර් ආකෘතියට අනුව ඇති කරපු පාර්ලිමේන්තු ක්‍රමය 1948 ඊට පෙර ඩොනමෝර් ක්‍රමය යටතේ පවා මැතිවරණ තියෙන නීති අනපනක් තිබුණා. හැබැයි ඒ නීති යටතේ 1977 දක්වා මැතිවරණ පැවැත්වුවේ යම්කිසි ආසනයක වැඩිම ඡන්ද සංඛ්‍යාව ගන්න අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න ෆස්ට් පාස් ද පෝස්ට් සිස්ටම් එක සමහර ආසන ජන විවිධත්වයේ සැලකිල්ලට භාජනය කරලා බහු ආසන විදිහට තිබුණා. එතකොට 1977 පස්සේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමයට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් විදිහට තමයි ඉදිරිපත් කරේ මේ සමානුපාතික නියෝජන ක්‍රමය. ඒ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ 1989 පළවෙනි මැතිවරණය තිබුණා. 82 තියන්න තිබුණ මැතිවරණය අහෝසි කරා ජනමත විචාරණයක් කරා. ඒ හරහා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව තිබුණ විශ්වාසය හුඟක් බිඳ වැටුණා. ඒක අපේ රටේ සමාජයේ විශාල සමාජ අසහනයක් බවට තරුණ අසහනයක් බවට පත් වෙලා අපි දැක්ක 88-89 කාලේ මේ රටේ ලේවැගිරෙන තත්ත්වයට ඒක ඔඩු දිව්වා. ඉතින් ඒවන් ඉගෙනගත්ත පාඩම් එක්ක ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාටත් මතක ඇති 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ගරු හිටපු ජනාධිපතිතුමිය මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න මැතිවරණ පොරොන්දු ගණනාවක් දීලා තමයි බලයට පත් වුණේ. එතුමියට 62% බහුතර ඡන්ද ප්‍රමාණයක් ජනාධිපතිවරණයෙන් ලබා දුන්නේ ඒ පොරොන්දු නිසා. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටේ ජනතාව බලාපොරොත්තු වුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරපු අපේක්ෂකතුමාවත් ඉවත් කරගත්තා. මොකද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන පොරොන්දුව දුන්න නිසා අපි තරඟ කරන්නේ නැහැ කියලා. ඒකම දෙවනි පොරොන්දුව තමයි මේ දූෂණයට මගපාදපු සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කරලා ජනතා හිතවාදී කොට්ටාසයකට වග කියන මැතිවරණ ක්‍රමයක් අපි ගේනවා කියලා. ඒක නිසා තමයි මුළු රටේම ජනතාව එකතු වෙලා 62% ඡන්ද ප්‍රතිශතයක් ලබා දීලා එතුමිය ජනාධිපති කරලා එතුමියගේ ආණ්ඩු බලය ලබා දීලා කටයුතු කරා. එතකොට ඒ අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය උත්සාහ නොගත්තා නෙවෙයි. එතුමිය විවස්ථා ආණ්ඩුක්‍රම විවස්ථා ගැටුම්පතක් ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ආයවකට අධිකරණ ආණ්ඩුක්‍රම විවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමා විදියට සකස් කරලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒක යම්කිසි හේතුවක් නිසා විපක්ෂය මේ පාර්ලිමේන්තුව ඇතුළේදීම ගිනි තිබුවා. ඒ නිසා මම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට නම් දොස් කියන්නේ එතුමියට හරියටම තිබුණේ මන්ත්‍රී ආසන 113යි. උත්සාහයක් දැරුවා තුනෙන් දෙකක බලය ගන්න. නමුත් ඒක ගිනි තියපුව ගිනි තියලා විරෝධය පාපු නිසා එතුමියට ඒක කරගන්න බැරි වුණා. ඉන් ඔබට එතුමියට බලහත්කාරයෙන් ඡන්ද ගන්න බෑ. ඒ නිසා එතුමියගේ යුතුකමත් එතුමිය ඊට කරා. නමුත් මේ පාර්ලිමේන්තු එකඟතාවයක් ආපු නිසා රටේ අවසනාවට වෙන්න ඇති ඒක කරගන්නට බැරි වුණා. ඊළඟට මේ මැතිවරණ ක්‍රමය තුළ විශාල වශයෙන් ආක්‍රමිකතා ඇති වෙනවා. ආක්‍රමිකතා, නීති විරෝධී දේවල්, දූෂණ, භීෂණ මේ සියල්ලම සිද්ධ වෙනවා මැතිවරණ දිස්ත්‍රික්කයක් පුරාවට. මැතිවරණයක් කරන්න යනකොට විශාල වියදමක් දරන්න ඕන. ඒ වියදම දරන්න හුඟක් අපේක්ෂකයින්ට බෑ. එතකොට ඒ සඳහා සහාය ගන්න ඕන. ඒවට සහාය දෙන්න දුක් මහන්සිලා සාධාරණ මුදල් උපයපු අය ඉදිරිපත් වෙන්නේ කලාතුරකින්. එතකොට වෙනත් ආකාරයකින් කළු සල්ලි තියෙන මිනිස්සු, දූෂිත ගනුදෙනු කරන මිනිස්සු, ජාවාරම් කාර්යෝ තමයි මේවට ඉදිරියට ඇවිල්ලා මේ අපේක්ෂකයින්ට මුදල් ආධාර ලබා දෙන්නේ. ඉතින් එවැනි අයගේ සහාය මත මහජන නියෝජිතයන් විදියට පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් පාලන ආයතනවලට පත්වෙන උදවියගෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන සේවය ඉෂ්ට වෙන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මුදල් මත යැපෙන නැත්තම් ආධාරකරුවන්ගෙන් යැපිලා දේශපාලනය කරපු මිනිස්සුන්ට රටට සේවයක් කරන්න හම්බුනේ නැහැ. සමහරලාට තමන්ගේ ජීවිතෙත් මරණයෙන් කෙලවර කරගත්තා. ඒකට හොඳම උදාහරණේ තමයි හිටපු ගරු අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මැතිතුමා. බණ්ඩාරනායක මැතිතුමා ජීවිතක්ෂයට පත් කෙරුවේ ව්‍යාපාරිකයින්ගේ මුදල් වලින් මැතිවරණය පවත්වපු නිසා. අපි නඩු තීන්දුව ගැන කතා කරන්නේ නැහැ. බණ්ඩාරනායක මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හොඳට දන්නවා, ඒ වෙලාවේ 1957 මේ පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණු වෙලාවේ ඒවකට හිටපු ගරු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මැතිතුමා බය වුණා. තව අවුරුද්දක් ගියොත් එම SWRD බණ්ඩාරනායක මහත්මයා පිහිටුවගත් 1951 පක්ෂය, ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ පියාගේ පක්ෂයත් එක්ක තරඟ කරේ ආසන 9ක් ගත්තා. එතකොට 1951 මැතිවරණයේදී 57 වෙනකන් හිටියොත් එතුමා ස්ථාවර වෙලා පක්ෂේ දියුණු වෙලා ඊළඟට බලය ගැනීම කියලා බයට සර් ජෝන් කොතලාව ළගමැතිතුමා එතුමාගේ ආණ්ඩුවත් පිරිහෙමින් පැවතුනේ අවුරුද්දකට කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ පාර්ලිමේන්තුව විසිරුණකොට බණ්ඩාරනායක මැතිතුමාට මැතිවරණ කටයුතු කරගන්න පවා ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. ඒක නිසා රෝඩ් මිස් පෙදෙසේ ගේ උගස් කරලා තිබුණයි කියන කාරණය රටම දන්නවා. එතකොට එතුමාට මුදල් දෙන්න ඉදිරිපත් වුණා මං අන් අයගේ නම් කියන්නේ නැහැ. නමුත් මේ මැතිවරණයට උදව් කරන්න ඉදිරිපත් වුණේ මාපිටිගම බුද්ධරක්කිත භික්ෂුන් වහන්සේ කැලණිය පන්සලේ නායක හාමුදුරුවෝ. නායක හාමුදුරුවෝ කල්පනා කරා මම ආයෝජනය කරලා ගෙනාපු අගමැති මට ඕන විදියට කටයුතු කරන්න ඕන. ඒ වෙලාවේ උන්වහන්සේත් බෞද්ධ භික්ෂුවක් විදියට බැලුවා ලෝක දේශපාලනේ. භික්ෂුන් වහන්සේට කොහොමද මේ දේශපාලනට සම්බන්ධ වෙන්නේ? එතකොට සයිප්‍රස් වල තිබුණා ප්‍රශ්නයක්. සයිප්‍රස් නිදහස් සටන මෙහෙවපු තරුණ තරුණියෝ විශාල වශයෙන් ඔවුන් පරාජයට පත් වුණා. අවසානයේදී ආගමික නායකතුමන් කෙනෙක් විදියට ආච්බිෂොප් මකාරියොස් ඇවිල්ලා ඒ සංවිධානයට නායකත්වය දීලා ඒ රටේ සයිප්‍රසේ අගමැති වුණා. මේකට විශාල වශයෙන් විරෝධතා ආවා. ආගමික නායකයෙක් අගමැති ධූරය දරන එක හොඳ නැහැ කියලා. පස්සේදී ඒ එතුමා වෙන කෙනෙක් පත් කරලා ඒ කටයුත්ත කරා. මේක අපේ රටේ පුවත්පත්වල නිතර යෙදුණා. ඔය අවස්ථාවේදී තමයි බණ්ඩාරනායක මැතිතුමාගෙන් ඇවිල්ලා ඔය මාපිටිගම බුද්ධරක්කිත හාමුදුරුවෝ බුරුමයෙන් සහල් ගැන්වීම සඳහා මේ රටට ඒ බලපත්‍රය ලබා දෙන්න උන්වහන්සේට ඒ ව්‍යාපාරය කරන්න අවසර ඉල්ලුවේ. හැබැයි බණ්ඩාරනායක මැතිතුමා කිව්වේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මේ ව්‍යාපාර කරන එක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා තමයි බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කළේ. එදා ඒ ව්‍යාපාරික ලෝකයේ නැත්තම් ඒ භික්ෂුන් වහන්සේ කවුරුණත් ආයෝජකයොත් එක්ක ඇවිල්ලා දේශපාලනය කරලා නායකත්වය ගන්න මිනිස්සුන්ට රට හදන්නත් බෑ, තමන්ට හැදෙන්නත් බෑ. මම ඒ පරණි උදාහරණයක් කිව්වේ මේ හොඳම උදාහරණ විදියට. ඒකම ඒ නඩුව ගැනත් මම විස්තර කතා කරන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඒ කාලේ තමයි මිනිත්තු 3කින් විතර අවසන්.
මට තව කාලයක් ගන්න වෙනවා ගරු
සමිදායකතුමා.
ඔව් තව විනාඩි 10ක් පාලා දෙන්න අපි අඩු කරලා දෙන්න. ඔය කාලෙම මම මේ අපේ ගරු මන්ත්‍රීතුමාලා දන්නව ඇති, මම මේ දැනගන්න කියන්නේ මේ ආදර්ශයක් ගන්න. ඔය කාලෙම තමයි මේ පියල් වීරසිංහ කියලා ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ශාස්ත්‍රඥෙක් නිතර පත්තරවලට ලියනවා බණ්ඩාරනායක මහත්මයාට 1959 අවුරුද්ද ආගුණයි, මාරක තියෙනවා, බාධා තියෙනවා, එතුම නැති වුණොත් කාන්තාවක් තමයි මේ රටේ අනිවාර්යයෙන්ම අග්‍රාමාත්‍යවරයා වෙන්නේ කියලා. එතකොට මාපිටිකම බුද්ධරක්කිත හාමුදුරුවොත් බලන්න ඇති කවුද කාන්තාවක් විදියට උඩට එන්න පුළුවන් කෙනෙක් ඉන්නේ. හිටපු එකම එක්කෙනයි කැබිනට් එකේ හිටපු එකම කාන්තා ඇමතිවරිය තොරගත්තා. ඉතුරු හරිය නඩු තීන්දුවේ තියෙනවා. අධිපතිවරයා එන්න ගියා. ඉතින් ඕක තමයි මේක ඉතිහාසය. ඒක නිසා මේ ක්‍රමයෙන් මේ රටේ ජනතාවත් අපේ අවංකව ජනතාවට සේවය කරන්නෙන දේශපාලඥයොත් අපි බේර ගන්න ඕන. ඒගොල්ලෝ මේකෙන් මුදව ගන්න ඕන. ඒ අනුව මේ පනත දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් ඇවිල්ලා තමයි අද මේ පනතක් බවට පත් වෙන්නේ. කවුරුවත් වැරදි විදියට හිතන්න එපා. අපි මේ වෙලා බලලා මොකද ඊයේ පනතටත් ওই ප්‍රශ්නේ ආවනේ. පනත හදන්න ගත්තේ 2004. හැබැයි එනකොට අර අරගලකාරයෝ කියලා නම තිබුණා. ඉතින් හිතුවා මේක මේ අර පහුගිය කාලේ තිබුණ අරගලේ අරමුණු කරයි කියලා. ඉතින් ඇත්ත වශයෙන් දැන් ඔබතුමාලා දන්නවා ඒක ඒ මහජන ආරක්ෂක පනත යටතේ ඒක හදනකොට මේ රටේ අරගල කියලා අදහස් කරේ එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානයේ තරුණයන්ව පුනරුත්ථාපනය කිරීමට ඒකේ විධිවිධාන තිබුණා. ඒක නිසා තමයි මේ ගැසට් වලින් හදපු රෙගුලාසි වල ඒක තිබුණේ. ඒ අනුව තමයි මේ පනතටත් ආවේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුණේ මේ අවස්ථාවේ ඒව අවශ්‍ය නැහැ කියලා. අපි මේ මතයට ගරු කරලා ඔබතුමාලා ඉදිරිපත් කරපු යෝජනා අදහසුත් අරගෙන ඒක අපි නිවැරදිව ඉදිරිපත් කළා. ඉතින් මේ පනතෙත් යම් යම් අඩුපාඩු තියෙන ඔබතුමා කරපු යෝජනාව හොඳයි. අපි ඒක සාකච්ඡා කරලා ඒක එකඟතාවයක් එමු. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වර්තමානයේ මේ මහජන නියෝජිතයන් පිළිබඳව තිබෙන විශ්වාසය ගොඩනගන්න නම් ජනතාව අපිට කියනවා හුඟක් වෙලාවට දූෂිතයෝ එල්ලන්න ඕන, දූෂිතයෝ හොරකම් කරපු ධනය නැවත ගන්න, රිකවරි ඔෆ් ස්ටෝලන් ප්‍රොපර්ටි පනත් ගේන්න ඕන කියනවා. ඉතින් දැන් මේ ඔක්කොම වෙන්න ඇතෑරලා හොරකම් කරනකනුත් බලාගෙන ඉඳලා, දූෂණ කරනකම් බලන් ඉඳලා, මහජන සම්පත් කොල්ල කනකම් බලාගෙන ඉඳලා අපිම කියා ගන්නවා දැන් මේවා අපහු ගන්න ඕන කියලා. හැබැයි මේක ගන්න එක නෙවෙයිනේ. අපේ වගකීම, පාර්ලිමේන්තුවේ වගකීම වංචා දූෂණ වෙනකන් බලාගෙන ඉඳලා ඒවා අපහු ගන්න කියන එක නෙවෙයි. වංචා දූෂණ වලට ඉඩක් තියලා තියෙනවා නම් ගරු කතානායකතුමනි, ඒ හිඩැස් වහන්න ඕනනේ අපි. එතකොට මේ හිඩැස් වහලා තිබුණා නම් ওই වංචා දූෂණ වෙන්නේ නැහැනේ. එතකොට මේ වංචා දූෂණ කරන මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට එන්න අපි පාර හොඳට සේදමාවතක් විදියට හදලා තියලා ඇවිල්ලා වංචා දූෂණ කරලා හොරකම් කරලා ඉවරුණාට පස්සේ කියනවා එල්ලන්න කියයි, දීපල ආපහු ගන්න කියයි. අපි මේක කරන්න තිබුණේ 1994. මොකද 89 මැතිවරණයෙන්ම පළවෙනි මැතිවරණයෙන්ම මේක ප්‍රතිවිපාක අපි අත්විඳා. ඒක නිසා තමයි එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඒ පොරොන්දුව දුන්නේ. එතකොට දැන් අපි මින් ඉදිරියටවත් මේක වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතුව තිබෙනවා. වෙච්ච වංචා දූෂණ පිළිබඳව සොයන එක ඒක වෙනම කාරණයක්. ඒක නැත් අපි සැලකිල්ලට අපේ අවධානය යොමු වෙලා තියෙනවා. වංචා දූෂණ පනත් කෙටුම් පතත් අපි තව සති දෙකක් වගේ තුනක් වැඩි මුණොත් කාලයක් තුල මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි. ඒ අනුව අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් බලගතු ආයතනයක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම 1973 තිබුණු සම්මත කරපු නිලධාරීන්ගේ සහ දේශපාලකින්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ පනත අද කාලෙට ගැලපෙන්නේ නැහැ. අද තාක්ෂණිකව ලෝකෙ හුඟක් දියුණු වෙලා තියෙනවා. අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ හොරකම් ඒගොල්ලන්ගේ ප්‍රකාශන දුන්නත් අල්ලන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා ඒ දෙන ප්‍රකාශනවල වළංගුභාවයක් තිබෙන්නත් ඒ ප්‍රකාශනවල අසත්‍ය කරුණු තිබුණොත් වක්‍ර හෝ ඍජු ලෙස ඒ උදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් අවශ්‍ය ප්‍රතිපාදන අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඒ පනත් කෙටුම් පතත් ගරු කතානායකතුමනි, මේ පිළිබඳව උනන්දුවත් දක්වන අපි දේශපාලන නායකවරුන්ට යවුවා. මේ පිළිබඳව උනන්දුවත් දක්වන ට්‍රාන්ස්පේරන්සි වගේ ඒවා, එතකොට සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානය කරු ජයසූරිය මැතිතුමාගේ, ඒ වගේ සංවිධාන ගණනාවක් මේකට ආවා. නීති ශ්‍රී ලංකා නීතිඥ සංගමය, වෘත්තීයවේදීන්ගේ සංගම, මේ ඔක්කොමත් එක්ක අපි සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ අදහසුත් අරගෙන මේකට උපරිම මට්ටමින් සාධාරණයක් වෙන විදිහට ඒව අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට ඉදිරියට වංචා දූෂණ වැළැක්වීම සඳහා ඒ පනත අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් අපි විශේෂයෙන්ම ඒ පනත යටතේ ඒ පත් කරන කොමසාරිස්වරුනුත් රටට වග කියන ආකාරයේ කොමසාරිස්වරුන් බවට පත් වෙන්න ඕනේ. නැත්නම් අපි නීතිය හැදුවට වැඩක් නැහැ. කොමසාරිස්ලා ඉන්නවා, කොමිසමක් තියෙනවා, වැඩක් කරෙන්නේ නැහැ. ඒක නිසා වඩාත් ඵලදායක ලෙස සක්‍රීය ලෙස සේවයක් දක්වන්නට පුළුවන් කොමසාරිස්වරුන් පත් කරන්න තමයි ඒක අපි විධිවිධාන හදලා තියෙන්නේ. එතකොට මේ පනත යටතේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය සම්පත් බරපතල ප්‍රශ්නයක් මැතිවරණයක් කාලයේදී බලයේ තියෙන පක්ෂයේ ඒක ඒද බීද සීද අදාළ නැහැ. වක්‍ර හෝ ඍජු ලෙස යම් මට්ටමකට අඩු වැඩි වශයෙන් මේ රාජ්‍ය දේපළ භාවිත කරනවා, රාජ්‍ය ආයතන භාවිත කරනවා, රාජ්‍ය සම්පත් භාවිත කරනවා. එතකොට ඒක මුළුමනින්ම වළක්වා ගැනීමට තමයි මේ පනතෙන් එක අරමුණක් බවට පත් වෙන්නේ.
ඔබතුමා කියන කාරිය එතන, හැබැයි එතන අපි සීමා කරන්නේ අපේක්ෂකයන්ට. එතකොට දැන් රාජ්‍ය දීපල අපේක්ෂකයා පාවිච්චි කරන්නේ නැතුව අපි හිතමු උදාහරණයක් හැටියට ඒ කොට්ටාසක පළාත් පාලන ආයතන අපේක්ෂකයා ඉන්නේ. හැබැයි අපේක්ෂකයා වෙනුවෙන් ඒ ආසනේ ඇමතිවරයා සපෝට් වැඩ කරනවා. ඒතරේ ඇමතිවරයා තමයි රාජ්‍ය දීපල පාවිච්චි කරන්නේ. ඒක මේ පනතෙන් ආවරණය වෙන විදිහක් නැහැ.
අනිවාර්යයෙන්ම දේශපාලන පාක්ෂික සමාජිකයේ. එතකොට ඒ සමාජිකයා පක්ෂය වෙනුවෙන් හෝ අපේක්ෂකයා වෙනුවෙන් ඒක කරන්නේ. එතකොට අපේක්ෂකයා වෙනුවෙන් අපේක්ෂකයා ඍජු ලෙස හෝ වක්‍ර ලෙස යොදා ගැනීම තහනම්. මේක තවදුරටත් මේක පැහැදිලි කිරීමට අනුබල දීමත් වරදක්. එතකොට ඇමතිවරයා අනුබල දෙනවා. එතකොට ඔහුටත් ඒ වගකීම පැවරෙනවා. ඔන්න ඒකට තමයි ඒක රෙගුලාසි වලින් මේක තවදුරටත් පුළුල් කරන්න වෙනවා. මොකද ඔක්කොම ටික පනතේ දාන්නේ බේසික් ලෝ එක විතරයි. නමුත් කොමිසමට බලය දීලා තියෙනවා මේ අර්ථ නිරූපණ ඒගොල්ලන්ට ගැළපෙන විදිහට හදන්න පුළුවන්. අපිට ඒ අවස්ථාවේ මැදිහත් වෙන්න පුළුවන්. ඒ රෙගුලාසි පාර්ලිමේන්තුවට එන්න ඕන සම්මත වෙන්න. එතකොට අනිවාර්ය ලෙස ඔබතුමා කියපු කාරණය මේකට ඇතුළත් විය යුතු කාරණයක්.
කිරියල්ල මැතිතුමා.
අපේ ගරු විජේදාස රත්නපක්ෂ මැතිතුමා කිව්වා ආණ්ඩුව බලයේ ඉන්නකොට රජය සම්පත් පාවිච්චි කරනවා කියලා. ඔබතුමා 2005 කෝක් කමිටියේ සභාපති. මම සමාජිකයෙක්. එදා හෙළිදරව් වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 මැතිවරණයට රූපවාහිනී වෙලාව මිලියන 45ක පාවිච්චි කරනවා කියලා. ඒක ඔප්පු වුණා. මම අහනවා ඔබතුමාගේ මොකද ඒකට උනේ කියලා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඒ කෝක් වාර්තාව ඉදිරිපත් කරේ 2007 ජනවාරි මාසේ 12 වෙනිදායි, 2007 අගෝස්තු මාසේ 24 වෙනිදායි වාර්තා දෙකක් ඉදිරිපත් කරා. ඒ වාර්තා දෙක මුළු ලංකාවේ තියෙන එකම කෝප් වාර්තා දෙක. ඔබතුමත් ඒක හිටියා. එකම වාර්තා දෙක, එක කෝප් වාර්තා පාර්ලිමේන්තු වාර්තා බවට පරිවර්තනය කරපු වාර්තා දෙකක් තියෙන ඔච්චරයි. මං ඉල්ලීමක් කරලා මේ වාර්තා පාර්ලිමේන්තු වාර්තා බවට සම්මත කරා. කවුරුත් ඒකට විරුද්ධුනේ නැහැ. එතකොට ඔය එන්නුණා.
ඒක තා ඇරියා නීතිපතිට අපි දිනපතා කතා නායකතුමාගේ ඇහුවා ඔබතුමා අර වාර්තාවට මොකද උනේ කියලා කිසිම දෙයක් උනේ නැහැ ජනාධිපතිතුමා බිලිලා රට බාගලොත් උනේ මේක නිසා
බව මිසදේ
හරි හරි
ගරු අමාත්‍යතුමා මිනිත්තු දෙකකින් විතර අවසන් කරන්න
ඔය ගරු කිරියල්ල මැතිතුමා කියපු රූපවාහිනියේ මුදල් වියදම් කිරීමේ කාරණය 2007 කෝප වාර්තාවට අදාළ එකක් නෙවෙයි ඒක 2010 හෝ 2015 මැතිවරණයට අදාළව
කිරියල මැතිතුමා
ඉතාමත් කිට්ටුවෙන් අපි අධ්‍යයනය කෙරුවා ඔබතුමා තමයි සභාපති හැටියට හිටියේ මේක ඉස්සෙල්ලා බෙලිදරතුරේ මංගල සමරුවේ මැතිතුමා මෙතුමා තමයි සභාපති හැටියට හිටියේ බිලියන 45ක් මම හැමදාම ආව කෝප් කමිටියේ රැස්වීම වලට
මම
මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 35ක් ඉන්නවා මම දන්නවා සෑහෙන ඉතිහාසයක්
මෙහෙමයි ගරු කතානායකතුමනි මේ ඉතිහාසය මම මතක් කරලා දෙන්නම් 2007 මංගල සමරවීර මැතිතුමා ආණ්ඩුවේ ඇමති කෙනෙක් මේ මේ සිද්ධිය ගරු අනුර කුමාර මැතිතුමාට මතක ඇති 2010ද 15ද මැති 2015 මැතිවරණදී මෙහෙම ප්‍රශ්නයක් මතු වුණා ITN එකේ ITN එකේ එහෙම ප්‍රශ්නයක් මතු වුණා 2015 දී එකුණේ මම වාර්තා දීලා අවුරුදු 7කට 8කට පස්සේ ඉතින් කෝප් වාර්තාව ගැන අපිම විවේචනය කරගන්නව ඇත්ත කෝප් වාර්තා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද අපි හදාගන්න ඕන අපි ඒක පාර්ලිමේන්තුව යැව්වා ආයතන 16ක ගනුදෙනු මේ පාර්ලිමේන්තුව යෝජනාවක් විදියට සම්මත කරලා අල්ලස් කොමිසමට විජම ලොකු බණ්ඩාරගාරු කතානායකතුමා නියෝගයක් දුන්නා මේ පිළිබඳව පරීක්ෂණ කරලා සති දෙකකට වාරක් ප්‍රගති වාර්තා එවන්න කියලා පළවෙනි මාසෙදී ප්‍රගති වාර්තා ආවෙව්වා ඊට පස්සේ අද දක්වා අල්ලස් කොමිසම කිසි දෙයක් කරේ නැහැ
$4.5 billion මේ මහ බැංකුවට පොල්ලක් තියෙනවා කියලා. ඔබතුමා මේ පැත්තට එනකොට මර්කන්ටයිල් එකේ වාර්තාව දාපු කෙනා මේ පැත්තට එන්න උනා. ඒක තමයි ඉතිහාසය ගරු නියෝජ්‍ය කතානායකතුමා.
එහෙමනේ මේ තුලනය කරන්නේ. තරහදී බැලන්ස් වෙන්නේ එහෙමයි.
ගරු අමතුමා අවසන් කරන් දැන් වැඩිපුර විනාඩි 15ක් කියලා තියෙනවා.
එතකොට ගරු කතානායකතුමනි දැන් ඒ රාජ්‍ය සම්පත් භාවිතය ඒ වගේම විදේශ අත පෙවීම් තියෙනවා. විදේශීය ආයතන වෙන්න පුළුවන්, සමාගම් වෙන්න පුළුවන්, සංවිධාන පුළුවන් වෙන්න පුළුවන්. ඒ උදවියත් අපේ රටේ මේ මැතිවරණවලදී රටේ අනන්‍යතාවයට හානිදායක ලෙස සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධා වෙන ලෙස යම් යම් අයට මුදල් ලබා දීම යම් ආයෝජන විදියට ඒගොල්ලන් සලකන අපි සලකන අපේ රටේ දේශපාලනය දූෂණය කරන ක්‍රමවේදවලට අනුගත වෙලා තියෙනවා. ඉතින් ඒව වළක්වා ගන්නත් අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුට සාධාරණ ලෙස නීතියට අනුකූලව මැතිවරණය සඳහා ආධාරයක් උපකාරයක් ගන්න පුළුවන්. ඒව ගත්තට කමක් නැහැ. හැබැයි සීමාවට යටත් වෙන්න ඕන. ඒ වගේම මැතිවරණ අවසානයේදී ඒ මුදල් ලැබුණේ කාගෙන්ද කොපමණද කියලා ඒ විස්තර ලබා දෙන්න ඕන. එතන වංචාවක් දූෂණයක් වෙලා තියෙනවා. ඒක බලන්න මැතිවරණ කොමිෂන් එකට බලය තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක නිසා මම හිතනවා අපි පක්ෂභේදයකින් තොරව මේක මුළු රටේම ජනතාවගේ ප්‍රාර්ථනයක් සිහිනයක් මේක සැබෑ කරගන්න ඔබතුමාලගේ ගරු විපක්ෂ නායකතුමා ප්‍රමුඛව ඔබ සියලු දෙනා ඔබතුමාලා සියලු දෙනාගේ දායකත්වය ලැබෙයි කියලා බොහොම